හොඳයි මේ මුත්තපත් tempat වෙන්නේ. මේ උදේ සාකච්ඡා කරලා පැහැදිලි කරපු කිංසූපම සූත්‍රයේ අපිට මේ තමන් කරන භාවනාවත් එක්ක ගැළපෙන ආකාරයත් මේ බුදුහාමුදුර දෙන පණිවිඩය නැවත සාරාංශ කිරීම මේ වෙලාවේ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී දැන් මේ පින්වත්තුන්ට තේරෙනවා ඇති ඒ ආධුනික හාමුදුර අර සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕමනාවක් තිබිච්ච හාමුදුරු. එදා හිටිය රහතන් වහන්සේ වශයෙන් පිළිගන්න පුළුවන් හාමුදුරු හතර දෙනෙක්ගෙන් තමයි අර ප්‍රශ්නේ අහන්නේ. ඒකට හේතුව ඔප්පු වෙනවා. ඒ උත්තර හතරම බුදුහාමුදුරුව අනුමත කරනවා. වැරදි කියන්නේ නැහැ. ඒක අනුමත කරනවා. එහෙම උත්තර හතරක් වෙන්න හේතුව දකින්න විදිය. ඒගොල්ලන්ගේ පුහුණුවේ දැක්ම කියන. ඒකනේ මේකේ සාරාංශ වෙන්නේ. එතකොට මේ උත්තර හතර ගැන ඉස්සෙල්ලා දැනගන්න ඕන. ඒ කියන්නේ අපිටත් එතකොට ධර්මානුකූලව කල්පනා කරන්න සිදු වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා නම් නැත්නම් සෝවාන් වීම හෝ ඒ වගේම දර්ශනයටපත් වීම සම්මා දිට්ඨිය ලැබීම මේ කියන ගුණ ටික ලැබෙනකොට අර මුනිම්ම හාමුදුරුවෝ කියන ගුණයක් එතන තියෙනවා. පළවෙනි ගුණය තමයි ආයතන 6 ඒ තියෙන වචනේක මොකද්ද? ස්පර්ශ ආයතන 6 දෙනාගේ 15 වීමද විනාශ වීමද සත්ව පරිද්දෙන් දනි. ඒ කියන්නේ ස්පර්ශ වූ ආයතන ස්පර්ශ ආයතන 6 ඇතිවීමත් නැතිවීමත් සත්ව පරිද්දෙන් දැනීම. දර්ශනේ 15 වෙන වුණා කියන්න තියෙන සාක්ෂියක්. තේරුණාද? දර්ශනේ 15 වීම නෙමෙයි මෙතන මේ කියන්නේ. ඒකට ඕ සාක්ෂිය. එතකොට ඒක එක් පළවෙනි උත්තරය. දෙවෙනි බුදුහාමුදුරුව අනුමත කරන අනික් හාමුදුරුවෝ කියපු දේ තමයි උපාදානස්කන්ධ 5 දෙනාගේ 15 වීමද විනාශයද තත්ත්ව පරිද්දෙන් දනින්. එතකොට ඒකත් සෝවාන් වෙච්ච කෙනෙකුට ඒ වගේම සම්මාදිට්ඨිලාභියෙකුට තියෙන ගුණය. මේක දන්නවා තත්ත්ව පරිද්ද. අවබෝධ වෙලා තියෙනවා. පංචස්කන්ධ උපාදානයේ උපාදානස්කන්ධ පහම ගැන අවබෝධයක් තියෙනවා. උපාදාන නැති තැන එහෙනම් අවබෝධයක් හා උපාදාන වෙන තැන අවබෝධයක් තියෙනවා කියන එක තමයි මේකේ තේරුම. එතකොට තුන්වෙනි හාමුදුරුවෝ කියන උත්තරේ සතර මහා භූතයන් ඇතිවීමයි විනාශීමයි දකිනවාද එතනත් දර්ශනයටපත් වෙච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන් ඒ ගුණේ තියෙනවා. මේක තුන්වෙනි ගුණේ. හතරවෙනි ගුණේ යම්සේ ධර්මයක් පහළ වෙද්දී ඒ සියල්ලම නැතිවීම දකිද්ද ඒක අවබෝධ වෙච්ච කෙනෙක් ඉන්නවද? එයා දර්ශනෙට පහළ වෙච්ච කෙනෙක්. දැන් ප්‍රශ්න තියෙන්නේ මේක ධර්මානුකූලව අනුකූල වෙලින් ගිය විග්‍රහයක් නේ. බුදුහාමරංගේ එක එක සූත්‍රවල විස්තරේ මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේකයි සම්මාදී. විතර වරද්ද ගන්නේ ශ්‍රාවකය. දැන් උදාහරණයක් විදිහට ස්පර්ශ ආයතනයන්ගේ 6 15 වීමයි නැතිවීම හට ගැනීමයි නැතිවීමයි තත්ත්ව පරිදි දැනගත්තා කිව්වම අපි කවුරුත් දන්නවා දහම් පාසල් ගිහිල්ලා හරි ස්පර්ශ ආයතන 6 කියන්නේ මොකක්ද? චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන. දැන් මේවේ හටගත්තේ ආකාරයයි මෙතන නැති වෙන ආකාරයයි කියන්නේ ස්පර්ශය හට ගන්න ආකාරය. තේරෙනවද? ඇහැට රූපයක් පෙනුණා පෙනෙන එක මෙනෙහි කරාට හෝ ඒ ගැන දෙන ධර්ම න්‍යායන් ටිකක් පාඩම් කරගෙන තර්ක කරාට මේ කියන එකක් වෙන්නේ. තේරෙනවද? මේ කියන කතාවක් එහෙම නැහැ. නමුත් වර්තමානයේ පරේෂණ තුෂ්ණාවෙන් පරිසර තෘෂ්ණාව කියන අතරමේ නිමාරය වැහික්කිය අය කියනවා මෙන්හෙම එකයි ඔය කියන්නේ. අපි කියන විදිහට මේ ස්පර්ශ ආයතන ගැන ඉගෙන ගන්න කවුරු හරි. නැහ අපි කියන බණ අහන්න එතකොට ඔය කියන දර්ශනයටපත් වෙනවා කියලා ඔන්න අමුතු බණ අහන. තේරුණා නේද? සූත්‍ර වලින් ගෑලි ගෑලි අවුනගෙන අරක හදනවා චාට් ගහලා ස්ලයිඩ් හදලා ඉතින් කියෝ. මෙන්න මේක තමයි ඔය කියන්නේ. තව කණ්ඩායම කියනවා ඕක මෙනෙහි කරනවා. නැහැ. චක්කුංච පටිච්ච රූපේච උපද්ජති දී චක්කු විඥාන සිංගං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලියා පල් හැලි කියෝ. තේරෙනවද? මේ ඕක කියනවා නෙවෙයි කන්නේ බුදුහාමුදුරුවෝ. නේ හරකට වැඩි මම උසත් ඒක පහටම මත ලියන්න පුළුවන් මෙනේ කරේ කිව්වා. එතන 10 වෙනි මාරයත් වහ ගන්න වර්ග වියෝල. තේරුණා නේද? ඔය හැමනේ තින් ඉන් ඔයගේ යෝගු ඉන්නේ. නෑ එහෙම එකක්ද මේ කියන්නේ? නෑ. මෙතන කියන්නේ ගැඹුරු බයක්. නිවන් දකින්න ඒකයන මාර්ගයයි තියෙන්නේ. මාර්ග දෙකක්. තේරුණා නේද? එකේකේවා කියෙව්වා මැතරුවා කියලා නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලත් නැහැ. පුද පූජා පැවැත්වේ පමණින් නිවන් දකින්නවා කියලාත් නැහැ. මෙනෙහි කරලා නිවන් දකින්නවා කියලාත් නැහැ. ඒ කායන මාර්ගයෙන් මොන්ද? මොකද්ද ඒ කායන මාර්ගය? ඔය සංග්‍රහපත්ණානි වෙන්නේ. තේරෙන්නේ? එහෙන අර වගේ චාට් ගහගෙන ගියෙව්වා දේශනා ඇහුවා කියලා එහෙම දැක්කන නිවනක් එක බුදුහාමුදුරුවන්ගේ නිවනක් නෙමෙයි චාට් හදපු එක්කෙනාගේ නිවන. තේරෙන්නේ දේශනා හදපු මිනිස්යාගේ නිවන. ඒ නිවනයි බුදුහාමුදුරුවන්ගේ නිවනයි දෙකක් කියලා ශ්‍රාවකයා හඳුනගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන නිවන ලැබෙන විදිහක් තියෙනවා. එක එක ඒවා කියෙව්වට සූත්‍ර කිව්වට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙනවා කියන්නේ සතර සතිපට්ඨානයේ වැඩි වීම. අවසානයේ ඒ සතර සතිපට්ඨානේ වඩන්ඩ සැරසෙන්නේ යාට පුළුවන් දේවල් කියනවා. මේක වෙනම කතාවක්. අවසානයේ ඉලක්කය ප්‍රඥා ශික්ෂාව යන්නේ සතර සතිපට්ඨානේ වැඩි වීම. සමාධි ශික්ෂාව ඕන නම් සමත භාවනාව පඩියක් පුළුවන්. හදාගන්න. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා. ternary දවසාන වෙන්නේ සතර සතිපට්ඨානේ වැඩි වීමෙන්. ඒතකොට සමහ බුදුහාමුදුරුවෝ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා දැන් කායanusasanාව යටතේ ඔය දෙකම එකට වැඩෙන්නේ භාවනා සමාධන. තේරුණාද? දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා කායanusasanාවේ තියෙනවා භාවනා ක්‍රම 13ක්. තේරුණාද? 13න් මුල් මේක ආනාපාන සති භාවය. දැන් බලන්න සමත කමඨහනන් නෙවෙයි ආනාපාන සති භාවය. දැන් සමතත්‍රිස් කමඨහන් වලත් නැද්ද ආනාපාන සති භාවනාව? හා එතකොට ධාතු මනසිකාරය තියෙනවා. මේකේ නැත්ටි ඉරියාපත පබ්බේ යටතේ ඉන්නේ භාවනා සමත භාවනා නෙමෙයි. ඔය සක්ම භාවනාව වැටෙන්නේ ඉරියාපත පබ්බේ කොටසක් විදියට. අන්න ඒක සමත භාවනාවක් නෙමෙයි. සක්ම භාවනාව කවදාවත් සමත භාවනාවක් වෙන්නේ නැහැ. අනික් භාවනාව වල දෙතිස් කුණප මෙනෙහි කිරීම මොකක්ද? ඒ අසුභය මෙනෙහි කරනවා කියලා දෙතිස් කුණක මෙනෙහි කරන එක මොන භාවනාවක්ද? නේ? සමතද විදර්ශනාද? ආ එහෙනම් ඒකත් සමත. ඊට පස්සේ මලමිනී ගැන මෙනෙහි කිරීම. එහෙනම් ඉතින් සතිපට්ඨානේ බලන් ඔය ටිකනේ දීන්නේ මුලින්. දැන් යයි මුතුහාමතුන් මහ සතිපට්ඨානේ වැඩි මේක යන මාර්ගය කියලද? එහෙනම් මුලින් ඔය ආනාපානය වැදුවත් එයාගේ සමාධියක් දියුණු වෙන්නේ. තේරෙනවනේ? ඉතින් ආනාපානයේ වඩන ගමන් මොකටද බොරුවට වෙන සමත භාවනා කරන්නේ? නොදන්න කමට නේද? දෙතිස් කුණම මෙනෙහි කරපුවම මොකද ලැබෙන්නේ? සමත භාවනාව. තේරෙනවනේ? එහෙනම් දැන් මෙතෙන්දී ඒකායන මාර්ගය කියන්නේ සමත කොටසත් මේකින් කෙරෙනවා. තේරෙනවනේ. ආනාපානසති භාවනාව නෙමෙයි විදර්ශනාව. ඔය ආනාපානයෙන් ගත්තේ ධාතු ගුණ ගැන අවධානයෙන් ඉන්න එක තමයි විදර්ශනාව. තේරෙනවනේ. කවුරු හරි කෙනෙක් දෙදිස් ගුණපම් මෙනෙහි කරලා පුළුවන් නම් ඔක මෙනෙහි කරලා ඔය කහේ වර්තමාන කයෙන් ධාතු ගුණ අල්ලගන්න එතන ඉඳලා අර මෙනෙහි කිරීම නවත්තන්න ඕනේ. මෙතන තියෙන ප්‍රශ්නේ හැබැයි ධාතු දෙතිස් ගුණක මෙනෙහි කරන්නේ මනෝ ඉන්ද්‍රියෙන්. ඒකයි සමත ස්වરૂපිය. තේරුණානේ. එතකොට ධාතු ගුණ තේරෙන්නේ කාය විඥානෙ. එතකොට මේ ඉන්ද්‍රිය මාරු කරන්න යාට බෑ. එතකොට පුටු උඩන ඉන්ද්‍රිය කිල්ල. තේරුණානේ. කේසා ලෝමා කියලා ඉස්සෙල්ලා කියනවා ඊතහසේ. කේසා ලෝමා නකා කියවෙන්නේ නැහැ නින්ද කිල්ල. තේරුණානේ. ඊට පස්සේ ඇහැරෙනකොට නකා දන්ත තාචෝ කියලා පරිවර් කරනවා. හරි පය තුනක් භවනා කරනවා. කියලා තින්නේ කවතාවයි අරතුම පහම. මුලින් දෙකක් කිව්වා නින්ද ගියා. අනිත් තුන ඇහැරලා ඊට පස්සේ ඇහැරලා කිව්වා. දැන් මොකද්ද වෙන්නේ? පුටු උඩනේ තින්නේ. තේරුණානේ. අන්න එහෙම භවනා කරලා නිකන් වයසට ගිහිල්ලා එක එක විකාර කරන උපක්ක. දැන් හිතේ හරි බුදුහාමුදුරුවෝ කියන සතිපට්ඨානේ වඩන්නේ. මොකද්ද වඩලා තින්නේ නින්ද? පස්සෙන් මාරේ. වෙනස තියෙන්නේ ඇඳේ නිදා ගන්න එක මෙහෙමදාම මිනිසෙකුට උරුම දෙයක් නෙවෙයි. හැල වෙලා නිදා ගන්න එක. වෙනස තියෙන්නේ ඉඳගෙන නිදා ගන්න පුරුදු වෙච්ච විතර. ආනිසංස එතකොට ඉඳගෙන නිදා ගැනීම ආනිසංස. සතිපට්ඨානේ වැඩිමේ ආනිසංස නෙවෙයි. තේරෙනවනේ. දැන් ඔබයි වෙනවා. ඉඳගෙන ඉඳා ගැනීමේ ආනිසංස තමයි භාවනා මධ්‍යස්ථානයේට ඉස්සර බස් එකේ නැගලා පයින් එනවා. භාවනා කරන්න යනවා. නිදා ඉඳගෙන නිදා ගැනීම පුරුදු වෙන අවුරුද්දක් විතර. ඊට පස්සේ එහෙම ඉන්න බෑ. කවුරු හරි ගෙදර කෙනෙක් වාහනයක පටවගෙන ඇවිදින් මෙහි බාන්න ඕනේ. ආය හවස වෙනකොට පටවගෙන ගිහින් ගෙදර බාන්න ඕනේ. ආනිසංස සතිපට්ඨානේ වැඩිමේ ආනිසංස. තේරුණනේ. ඒක කියන්නේ මොකද්ද? අපි විතර VIP බෞද්ධිය වෙන්නේ. මොකද්ද VIP බෞද්ධකම? ඉඳගෙන නිදා ගැනීමකට පුරුදු වීම. තේරෙනවද නැහැ. ඕවැන්නේ ප්‍රතිඵල ගන්න ඕවන්නේ අපි සමාජයට දෙන්නේ, දූ දරුවන්ට දෙන්නේ ওই ටිකනේ. දීලා මොකද්ද? ඒක ධර්මයේ ඵලක් තියද නැහැ. තේරෙනවද නේද? අනික් කට්ටිය ඕවා මෙනෙහි කර කර යනවානේ. නම් එහෙම කතාවක් නෙවෙයි මේ කියන්නේ. දැන් ඔය රහතන් වහන්සේලා ඔතෙන් දි කියන්නේ දර්ශනයටපත් වුණා කියලා ස්පර්ශ ආයතනයේ පහළ වීමයි නැතිවීමයි තත්ත්ව පරිධනීය. තේරුණානේ. ඒ කියන්නේ ඇහැට රූපයක් පේනවා. ඔබ ස්පර්ශයෙන් ගැනීම. ඇහැට රූපයක් ස්පර්ශ වෙලා පේනවා. පේන පුජ්‍යලයක් ඉන්නවා. ඇහැ අයිති කෙනයි. තේරුණානේ. කවදා හරි මෙන්න මේ කියන ගුණයට එනවනම් පෙනීම ඉතුරු වෙන්න ඕනේ පුජ්‍යල භය අතුරුදාමෙන්. අන්න එක තමයි තත්ත්ව පරිදි දැනීම කියන්නේ. ඕක කියෝලා පාඩම් කරලා තර්ක කරලා ගන්න පුළුවන් එක නෙමෙයි. අර ඒකායන මාර්ගයේ වැඩිමෙන් එන එක. දැන් ඔය කියන කතාවමයි වෙන විදිහකට අර දාරුගීය තාපසයට බුදුහාමුදුරු දේශනා කරන්නේ. දිත්තේ දිත්තමන්තම් භවිෂ්‍යති කියන එකයි මේ වාක්‍යයයි සමානයි. තේරුණානේ. ඒ කියන්නේ ඒ ටික ඔක්කොම ගත්තොත් එක ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ ඇති වෙනවා ස්පර්ශය ඇති වෙනවා නැති වෙනවා දකින්නවා කියන එකේ තේරුම පුජ්‍යල භාවයේ අතුරුදහන් වෙනවා කියන්නේ. අපි දකින්නේ එහෙම නෙවෙයි. දකින්න පුජ්‍යලයේ බිහි කරගන්නවා තණ්හාවෙන් දකින්නකොට. එතකොට උපාදාන තේරුණානේ. එහෙම නිකන් හිතලා කල්පනා කරලා සියෝලා දේශනහලා චාට් බලලා ඕක හක් කරන්න බෑ. තේරුණානේ. ඒකයි බුදුහාමර දේශනා කරන්නේ. ඒ කායන මාර්ගය මේකට දෙන්නේ. එක එක්කෙනා කියෝලා මෙනෙහි කරා කියලාවත් ඕය එදී වෙන්නේ නෑ. මෙනෙහි කරන්න පුළුවන් පුජ්‍යලයේ බිහි වෙනවා එතකොට. ඉගෙන ගත්තේ පුජ්‍යලයේ බිහි වෙනවා මේ වගේද. තේරුණානේ. දන්නේ කෙනෙක් බිහි වෙනවා. කරන්න කරන්න එහෙම තණ්හාවට පොහොර වෙන්නේ. ඒක නිසා වෙන් එහෙම දේවල් හරියන්නේ නැහැ මේ කියන කතාවට යන්න නම් එහෙනම් ඔය ස්වરૂපේ සතිපට්ඨානේ වැඩි යුතුයි. දැන් අපි තව බලමු. දෙවෙනි එක මොකද්ද? ඔව් පංචස්කන්ධ ඔව් උපාදානස්කන්ධ ඔව් ඇතිවීමයි නැතිවීමයි දකින්නේ. එතකොට ඇත්තනම් පංචස්කන්ධය හදන්නේ කවුද? ඔය ස්පර්ශ ආයතන ආයතන හය තමයි පංචස්කන්ධය හදන්නේ. ආයතන කියන්නේ පංචස්කන්ධය හදනවා කියන අර්ථය. ආයතනකින් නිස්මාදනයක් තියෙනවා. තේරුණා නේද? එහෙනම් චක්ඛායතනේ නිස්මාදනය කරන එක මොකද්ද? පංචස්කන්ධය. සෝතායතනේ නිස්මාදනය කරන්නේ මොකද්ද? ආ දැන් එතකොට අපි හිතමුකෝ එහෙන් රූපයක් පේන එකේ පුජ්‍යල භාවයත් නැති වෙනවා කියන්නේ ඇහෙන් හදපු පංචස්කන්ධ උපාදානෙ නැති වෙනවා. ওই දෙකම එක හා සමානයි. එකම ධර්මයක පැතිකඩ දෙකක්. ඔය කියන්නේ නැතුව අමුතු දෙයක් නෙමෙයි. ඇහෙන් හදන පංචස්කන්ධයේ උපාදාන නැති වෙනවා කියන්නේ පේන පුජ්‍යල සත්ත්ව පුජ්‍යල භාවය අතු උරහන් වෙලා පෙනීම පමණක් නවතිනවා. දිත්තේ දික්ෂමන්තම් භවිස්සති කියන එකමයි ওই දෙකම. තේරුණානේ? එතකොට පංචස්කන්ධයෙන් හදන්න පුළුවන් ආයතන තියෙනවා හයක්. එකක දැක්කම ඇති මේක. තේරෙනවා? ඒකත් මතක තියාගන්න. ධර්මානුකූලව එකකින් දැක්කොත් එයා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒක ආයතනය. තේරෙනවනේ? රහතන් වහන්සේ කියන්නේ ආයතන හයෙන්ම හැම මොහොතකම මේ දේ සිදු වෙන කෙනා. එතකොට ලොකු වෙනසක් තියෙනවා. මුගක් එහා ගැඹුරු තැන. ternary සෝවාන් වෙනවා කියන්නේ එක ආයතනයකින් හදන පංචස්කන්ධයේ උපාදාන නැති තැනක් පාස් කරනවා කියන එකයි. අර බුදුහාමුදුරුවෝ අර හාමුදුරන්ට කියා දෙන අර නගර ප්‍රධානියට මේ පණිවිඩය දුන්නා කියන එකයි දෙක සමාන. විඥාණයට මේක හඳුන්වලා දුන්නා කියන එකයි දෙක සමාන. එතකොට මේ දෙවෙනි තුන්වෙනි උත්තරේ බලන්න ඒකත් ඕකට බැඳිලා තියෙනවා. ඈ? ඔව් දැන් ඔව් මහා භූත රූපයන්ගේ ඇතිවීම නැතිවීම තත්ත්ව පරිද්දගෙන. ඒක මහා භූත රූප ඇහැට ඇහෙන් දැන් මහා භූත රූපය පොල් ගහක් පේනවා. එතකොට පොල් ගහක් පෙන්වා දීවට එතන ධාතු ටික තමයි පොල් ගහේ තියෙන පඩවිය ආකෝ තේජෝ වායි. තේරුණානේ? පේනේ කුජ්‍යලයා ධාතු නෙවෙයි. එහෙනම් පෙනීමේ යටතේ පොල් ගහේ තියෙන ධාතු තමයි. එතන ධාතු නොවෙන්නේ විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණ. ඇයි පේන කුජ්‍යලෙ කියන්නේ? තේරුණානේ? දැන් බැරි වෙලා හරි පේන පුජ්‍යලයාගේ පුජ්‍යල භාවය අතුරු උදාහන් වුණොත් අන්න සත්‍ය ලෙස පොල් ගහ ඇදින්චි පඨවි ආපෝ තේජෝ වායෝ විතරක් ඉතුරු වෙනවා. තේරුණා? ඒක ඉතුරු වෙන්නේ ඒ මනසෙන් හදන රූපයක්. එයාට ග්‍රහණය වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මනස තුනින්. එහෙන් අචක්කු විඥානින් තුනින්. විඥානේ උපාදානේ වුණාම පේන පුජ්‍යලයේ බිහි වෙන හින්දා මේ දේ ගැලපෙන්නේ නැහැ. මහා භූත හතර පිළිසිඳ දකින්නේ නැහැ නේද? දකින්න එකක් ඉන්නේ. තේරුණාද? හඬක් ඇහෙන එකක් ඉන්නකොටත් එහෙම වෙනවා. හඬ එන්නේ මහා භූත රූපවල. ඉතින් එහෙම එන්නේ එක ඒකට යන්න නම් ආයේ අර සතිපට්ඨානේ වටලා ඔය කියන සීමාව පාස් කරන්න. නැතුව වෙන පූජා තියලා හරි කියෝලා හරි මෙනෙහි කරලා හරියන්නේ නැහැ දැන්. ඇයි මෙනෙහි කරන එකෙන් බිහි වෙන්නේ? තේරෙනවනේ? දැන් මෙනෙහි කරන එක අතුරුදහන් වෙනවද මෙනෙහි කරන්න කියන්නේ? නෑ නෑ. හොඳට මෙනෙහි කරන එකේ මෙනෙහි කිරීමේ ගුණාත්මකම ඉහළ එකෙන් බිහි වෙන්නේ. තේරුණානේ? ඒක හිඳ රමත භාවනාවෙන් කවදාවත් මේක වෙන්නේ නැහැ. රමත භාවනාව තියෙන්නේ මෙනෙහි කිරීම තුළයි. මේ කියන ගුණයට යන්නේ නැහැ ඒක. ඒකයි ඒකායන ක්‍රමයයි නිවන් දකින්න තියෙනවා. ඊළඟට අවසාන එක කියන්නේ ඔව් ඇතිවිච්ච ධර්මයක් තියෙද ඒක සියල්ල නැති වෙනවා දකින්න. ඔය කියන්නේ දැන් ඔය ධම්ම කියන්නේ මනස තුල ඇති වෙන දේවල්. තේරුණානේ? දැන් උපාදාන වෙනවා කියන්නේ ධම්ම ආත්ම වෙනවා. උපාදාන නැති වෙනවා කියන්නේ ධම්ම අනාත්ම. තේරුණානේ? ධම්ම ආත්ම වුණොත් උපාදාන වුණොත් අනාගතයේදී ඉතුරු කරනවා කර්මයක්. ඇති වෙච්ච දේ ඉවර වෙන්නේ නැහැ. ධාර්මයක් විදිහට පොල් ගහක් දැක්කොත් දැකපු එකා ඉන්නවා නම් ඒක ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉවර වෙන්නේ නැහැ. කියනවා ඒක ආශ්‍රව වෙයි. ඒවා සංසාරේ තිකොතු වෙන්නේ. තේරුණානේ දැන්. ඔයගොල්ලන්ට ඒක බොරුවක් කියලා හිතනවා. සංසාරේ ඉතුරු වෙන්නේ නැද්ද ඒක? දැන් කවුරු හරි දකින්න කොහේ හරි රස්ති අඩු ගන්නකොට ඔය භාවනා මධ්‍යස්ථාන අලුත් කෙනෙක් දකින්න. ඊට පස්සේ තව රස්ති අඩු භාවනා මධ්‍යස්ථාන වල යනකොට එයා ආයේ දකින්න. ආ දැකලා පුරුදුයි කියන. මොකද එහි ඉතුරු වෙහින්ද නේද? ඈ? ඉස්සෙල්ලා දැක්කේ කෙනා ආයේ පස්සේ හුඟක් කල් ගියාට පස්සේ දැකලා පුරුදුයි කියන්නේ මොකද? යංගින්ජි සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං හින්දාද දැන් ඉස්සෙල්ලා දවසේ දැක්කේකින් මොනව හරි ඉතුරු කරගෙන හිටියද? ආන්නේ එහෙම වුණොත් සත්‍ය නෑ. උපාදාන. තේරුණානි? ඔබේ සංසාරේටම ගෙනිනවා අපි. අපි දන්නේ නැතුවට ඔය ටික තමයි ආශ්‍රව වෙවි යන්නේ. තේරුණානි? එතකොට එහෙම නොවෙනවා. එහෙනම් මේ කියන කතා හතරම එකම ආයතන හයේ සිදුවීම් හතරක හතර ආකාර. ඒ කියන්නේ න්‍යාය හතරකට විස්තර කිරීම. එකම සිද්ධිය. චක්කායතනෙන් පංචස්කන්ධය හදපුවාම හැටි සෝතායතනෙන් ඔහම ආයතන හයෙම පංචස්කන්ධ නිර්මාණය හා උපාදානයේ අතර සිදුවෙන ධර්මතා විග්‍රහයක්. ඕක දැන් ටියුෂන් මාස්ටර් කියලා දෙන්නේ ඕම නෙවෙයිනේ බලන්න. එයා උපාදාන නැති තැනක ඉඳලානේ බෝඩ් එකේ උගන්වන්නේ. තේරුණාද? දැන් ඒක වෙන්න පුළුවන්ද? බෑ. අහගෙන ඉන්න එකට පුළුවන්ද උපාදාන නැතුව ඒක ඉගෙන ගන්න? ඈ? මරණකම් ඉගෙන ගත්තා උපාදාන නැති වෙයි? නෑ. තේරුණේ එහෙම වෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ නිවන් දකින්න ඒක යන මාර්ගය දෙන්නේ. තම තමන්ට ලේසි පහසු ක්‍රම හැදුවා කියලා හරියන්නේ නැහැ. ඒවා සම්පූර්ණම වයසට යන ක්‍රම විතරයි. සංසාරේ හදන ක්‍රම. මේකට දෙන්නේ ඒක යන ක්‍රමය. තේරුණානේ? ඒක යන ක්‍රමයේ කරොත් මේ තැනට ළඟා වෙනවා නැත්නම් රත්ය අදුන. සංසාරේ. තේරුණානේ? ඔය කියන එකක්වත් සිදු වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ බුදු ආමඳුරවන්ට ප්‍රශ්න තියෙන්නේ මේ ආමඳුරවන්ට තේරෙන්නේ නැහැ මේ ධර්මය අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා මේ ගියා දේශනා කරන්නේ ඇත්තටම ඒ කියන එක තේරෙන්නේ නැහැ. ඒකනේ ප්‍රශ්න තියෙන්නේ. ඔබ කිව්වට තේරුම් ගන්න බෑ. ඒක හිඳයි අර උපමාවක් දෙන්නේ. උපමා දෙන්න කලින් හැබැයි පෙන්නනවා ඒ හතර දෙනා වහන්සේම කියපු එක ඇත්තයි කියන තමයි කෑල ගහේ උපමාව දෙන්නේ. තේරුණානේ? ඔක බොරුවක් නෙමෙයි ඔය කියලා තියෙන්නේ. දැන් නම් කවදා හරි ආය මේ ධර්මයේ ප්‍රශ්නයක් කරනවානේ අරයා එක එක දෙන ගිහින් කියවයි මේවා බොරු කියනවා මේ මං ඇහුවාම මේ විදිහට වැරදි කිව්වා කියලා තව සාස්ත්‍රවරු ඉන්නවනේ ඒගොල්ලෝ ළඟට යනවා. ගිහින් බුදුහාමරණේ ධර්මයේ විකෘති කරනවා නොදන්න කම. ඊට පස්සේ කියනවා අර හාමුදුරු හතර දෙනාම හරි මෙතන ප්‍රශ්න තියෙන ඔය හැම එක්කෙනාම කියන කතාවේ තියෙන්නේ මෙන්නෙම සංසිද්ධිය. මොකද්ද මේ දුක නැති උපාදාන නැති සංසාරයක් හදන්නේ නැති මොන හරි ධර්මතාවයක් නැත්නම් අරමුණක් ධිට්ඨිය ඒ එහෙම අරමුණක ඇති වෙන ධිට්ඨිය ඒ සංසාරගත සත්‍යයේ විඥානයේ කවදා හරි හඳුනගත්තෝ අන්න එතන ඉඳලා දර්ශනයටපත් වෙනවා ඒක තමයි මගේ ධර්මය කියලා බුදුහාමර තමයි උපමාව දෙන්නේ. තේරුණා නේද? අර රහතන් වහන්සේලා දුන්නේ එහෙම වෙච්චි පුජ්‍යලයා කාලයක් ගියාම ඒ පුජ්‍යලයාට තේරෙන ධර්මයි. තේරෙන්නේ? නමුත් ඒක තේරෙන්නේ මේ ඔය කියන විඥානියට පණිවිඩේ දීලා සෑහෙන කාලයක් ගියාට පස්සේ. තේරෙන්නේ මේ කියන කතාව. නමුත් බුද්ධ ඥානයට විතරයි තේරෙන්නේ මෙතන මේ මොහොතේ සංකීර්ණ. දැන් අපිට තේරෙන එකක් නෙවෙයි මේ. නමුත් අර හාමුදුරන් කියා දෙනවා මෙන්න මෙහෙම දෙයක් තමයි මෙතන වෙන්නේ නා. ඒක කරගන්න නම් ඔන්න ඔය සතිපට්ඨානෙ වැඩ සමත විදර්ශනා වැඩින්න ඕනේ. තේරුණානේ? ඒතර සමත විදර්ශනා දෙකම ඒකායන මාර්ගයෙන් වැඩින්නේ සතිපට්ඨානෙ. ඉතින් ඒක කරන්න වෙනවා. ඒක කරන එක හරියට පෙන්වන්නේ අර නගරයක් ගැන කියනවනේ බුදුහාමුදුරුවෝ උපමාවක් කරා. ඒ නගරේ එක දොරටුවකින් ඇතුළු වෙනවා වගේ. තේරුණානේ? දැන් දොරටුවෙන් ඇතුල් වුණ පමණට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තේරුණානේ? දොරටුවෙන් ඇතුල් වුණාම නොයෙක් කේම වෙනවා. එයා. දැන් නගරේට ඔයගොල්ලන්ට පුළුවන්. නගරේ කියන්නේ මොකද්ද දැන් බුදුහාමුදුරේ? ඒකට උපමාව දීලා තියෙන්නේ මොකද්ද? තමන්ගේම මේ ශරීරය. තේරුණානේ? දැන් සත්වපුජ්‍යල භාවයකින් නිරූපණය කරන ප්‍රධාන සාධකය අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඔය මැක් සැටලේ විලෝගාන. ඔන්න ඕක තමයි නගර. තේරුණා නේද? ඒ නගරේ දොරටු හය තමයි ඇස්කන් නාස දිවකය මනස කියන දොරටු හය. දැන් ඔයගොල්ලෝ යන්නේ මොන දොරටුවෙන්ද සක්මන් කරනකොට? දොරටු හයක් තියෙනවා. අන්න හරි. ඒක මතක තියාගන්න. එක දොරටුකින් ඇතුල් වෙන්න. අනේ දොරටු පහ නෑ ඔයගොල්ලෝ. වහලා තියෙනවා. කය හරහයි ඇතුල් වෙන්නේ. එහෙනම් කයෙන් ඇති වෙන පංචස්කන්ධය එක තමයි අපේ මේ භාවනාව දිහේ. තේරෙනවනේ? කායායතනේ තියෙන ඒ කියන්නේ කායායතනෙන් වෙන ස්පර්ශේ ඇතිවීම නැතිවීම තමයි විඥානයේ විසින් වෙන් කරන දෙන්නේ අපි. අපි යන්නේ කායනපස්සනාව හරහායි. අනිද්දරොටු හරහා අපි කරන දෙයන්නේ. තේරුණානේ? අනිද්දරොටු භාවිතා කරන්න ගිහිල්ලා මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. ඒකෙහිඳ අනිද්දරොටු වැහෙන්න ඕන. වැහෙනවා කියන එකේ තේරුම දැන් අපි සාර්ථක කරගන්න දැන් සක්මන් භාවනාවේ දොරටු 6ම විවෘතයි. මොකද ඉඳගෙන භාවනා කරනකොට ආධුනිකයා ඇස් වහනවා. එතකොට එක දොරටුව නිකන් තමන්ගේ හැකියාවෙන් වහගන්න. තේරුණානේ? ඇහැට රූප වෙන්නේ නැත්නම් ඇහැ වාගෙන ඉන්නකොට එහෙන් පංචස්කන්ධ හදන්න බෑ. එහෙනම් උපාදාන වෙන්න පුළුවන්. බෑ. එහෙනම් පංචස්කන්ධ හැදුවොත් උපාදාන වෙන්නේ. රූප වෙන්නොත් උපාදාන වෙන්නේ. පංචස්කන්ධ හැදෙන්න නම් එහෙන් රූප වෙන්නේ. ඇහැ වාගෙන ඉන්න ඕනේ. නෑ. තේරුණානේ? නමුත් සක්මන් භාවනාවයි දීසි. මං කියන්නේ ආධුනිකයා මුණින් කරන්න සක්මන්. එතකොට ඇහැ අරගෙන නේද සක්මන් කරන්නේ. එහෙනම් දැන් ඇහැට රූප පේනවා. ගණන් ගන්න නැතුයි. කාලයක් යනකොට රක්ම මළුවේ නම් එතන තියෙන රූප අපිට වැදගත් සම්කින් තොර වෙනවා. නොවැදගත් සම්කිනුත් තොර වෙනවා. ඒ කියන්නේ පේන රූපේට ඇලීම ගැටීම අඩු වෙනවා. තේරුණානේ? එහෙනම් පෙනුනේ පමණින් උපාදාන වෙන්නේ නැහැ. ඒක නේද මේ තේරෙන්නේ? පේන එකට ඇලුනොත් උපාදාන වෙනවා. ඇලෙන කෙනෙක් බිහි වෙන්නේ හින්දා තණ්හාවෙන්. තේරුණානේ? පේන දෙයට ගැටුනොත් ගැටෙන කෙනෙක් බිහි වෙන හින්දා උපාදාන වෙනවා. එහෙනම් පෙනෙනවා විතරක් නම් උපාදානයක් නැහැ. ඔන්න ඕක ඔය පුහුණුව තමයි ඉස්සෙල්ලා අපිට මුලින් එන්නේ ටික ටික. රූප මේන්නේ නැතුව නෙමෙයි සක්මන් කරනකොට. පෙනෙන රූපයට ඇලීම ගැටීම අඩු වෙනවා. තේරුණානේ? ඒ වගේම සද්ද ඇහෙන්නේ නැතුවත් නෙමෙයි. ඔය ඉස්සෙල්ලා ඇලීම ගැටීම එක්කයි සක්මනේ ආධුනිකයා සක්මන් කරන්නේ. පහු වෙනකොට මොකද වෙන්නේ? ඇහෙන සද්දේ ඇලීමක් ගැටීමක් නැති හින්දා කන හරහා උපාදාන හැදෙන්නේ නැතුව යනවා. නැත්ත බිඳුව වෙනව නෙවෙයි මේ. මේකේ බිඳුව වෙන්න ඕනේ නෑ. අපිට අවශ්‍ය ප්‍රමාණයට අඩු කර ගැනීමයි මෙතන වෙන්නේ. තේරුණා නේද? ඊළඟට දැන් මනසට අරමුණු වෙනවා. අරමුණු වෙනේවා අයිතිකාරයක ඉන්නකොට උපාදාන වෙනවා. ගණන් ගන්න නැතුව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියොත් උපාදානේ ওই විදිහට ওই ප්‍රබල ඉන්ද්‍රිය තුන සක්මනේදී කාලයක් යනවා අපිට මෙල්ල කරගන්න. තේරෙනවනේ? ඒකින්ද ආධුනිකයා කාලයක් සක්මන පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ ශාරීරිය ගත්තම, කය ගත්තම, කය මහ විශාල ඉන්ද්‍රියක්. තේරෙනවනේ? කය විශාල ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රියේ යටිපතුල් දෙකට විතර පංචස්කන්ධ හදන්න තරම් පුහුණු වෙනවා කාලයක් යනකොට. ඇයි කයෙන් දනිස්යෙන් හදන්න පුළුවන්? හැම මොයේ මවිල් ගහක් ගානේ හැදියේ පංචස්කන්ධ කය. තේරෙනවනේ? ඔක ඇතුලේ වත්තේදී බඩ ඇතුලේ ඔළුව ඇතුලේ එහෙමත් ඇදී. ඒ ඔයගොල්ලන්ට දැන් ඉඳගෙන ඉන්න ඔළුව බඩ රිදෙනවා දැනෙනවා ඇතුලින්. තේරෙනවනේ? එළියෙනුත් ඇදී. ඔව් පිටිනුත් ඇදී. කයට පංචස්කන්ධ. උපාදානච්චරයි උපාදානක මගේ බඩ රිදේ. මගේ ඔළුව රිදේ. එහෙම නේද අපි කියන්නේ? එහෙනම් මගේ උනේ කොහොමද උපාදාන වෙන්නේ? දැන් කාලයක් භාවනා කරනකොට මෝඩය වගේ කරන්න කිව්වම මෝඩය වගේ කරොත් අර කයෙන් වෙන තැන් වලින් හදන පංචස්කන්ධත් හැලින් ගැටීම් අඩු කරගන්නවා. දැන් ඉස්සෙන් ඔළුවෙන් බඩේ කොහෙන් ආරම්භ කරනවා. දැනෙන්න පුළුවා. නොසංකා. එතකොට සලකලා තියෙන බුදුහාමුදුරනේ සමතන. මොකද උපාදානයේ ඕනකමින් තියාගන්නවා එහෙනම් මුලින් යටිපතුල් දෙකට. ඉතල පංචස්කන්ධ හදන ප්‍රබලම තැන් දෙක වෙන්නේ කයයි. හැදෙන්නේ කයනොත් මුළු කයෙම කරට නෙමෙයි තැන දෙන්නේ කමටහනට අදාළ කායික කොටස. තේරෙනවද? බුදුහාමුදුරු වෙන්නේ තව ඕක කරනකොට. දැන් ඔය යන්නේ කොහෙද? සක්මන් කරනකොට යන්නේ ගේට්ටුව ඇතුලේ. හරි. තේරෙනවද? ඔය නගරේ ගේට්ටුව ඇතුලේ. ඇතුලේ යන්නේ කොහේ ඉලක් මොකක් ඉලක්ක කරගෙනද? අර නගර ප්‍රධානියාගේ යන්නේ භාවනා කරන කෙනාගේ විඥාන විඥානස්කන්ධය. ඕක ඉලක්ක කරගෙන යන ගමනක්. තේනවනේ සක්මනේ යන්නේ සමාගයේම විඥානේ ඉලක්ක කරගෙන ඒ විඥාණයට හඳුන්වලා දෙන්න දුක නැති තැන. දුක නැති තැන හඳුන්වලා දෙන පණිවිඩය දුන්නේ කවුද? බුදුහාම. අපිට තේරෙන එකක් නෙවෙයි. තේනවනේ? දැන් මේ පණිවිඩය අරගෙන යනවා සක්මනේ. සක්මන් කරන්න අර ගමන් පතේ දිගේ අපි ඉස්සරහට යන්නේ අර මැද තියෙන කොටුවට කිට්ටු වෙන්නේ විඥානීය තියෙන තැනට. විඥානීය තනියෙන් තියෙන්නේ නැහැ. අපි සතර මහා භූතිය එකයි කාම ලෝකේ මේක සම්බන්ධයි. තේන්නවද? ඒ කියන්නේ විඥානීය කියන්නේ වෙන් කිරීමේ හැකියාව ශක්තිය අපිට. ඒක රඳා පවතින්නේ මහා භූත එක්කයි. මිනිස්යා. තේරුණානේ? එතකොට වම් කකුලයි දකුණු කකුලයි වෙන් කරේ කවුද එනවා? විඤ්ඤාණය. තේරුණානේ? වම දකුණ වෙන් කරේ කවුද? විඤ්ඤාණය. නැත්නම් කවුරුවක් නැහැ මෙතන වෙන් කරන්නේ. මම නෙමෙයි වෙන් කරන්නේ විඤ්ඤාණය. විඤ්ඤාණය මගේ උනාව තමයි මගේ වම මගේ දකුණ. තේනන් විඥානයට පුළුවන් වම දකුණ වෙන් කරගන්න. ඒක කාගෙද කියන එකක් ගන්න උපාදාන. තේනන් ඒක ඉස්සෙල්ලා මගේ වම මගේ දකුණ කියලා අපි උපාදාන වෙවි සක්මන පටන් ගන්නවා. තව කාලයක් බහුලීගත කරනවා බහ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා විඥාණයට වෙන්කරන්ඩ සිදු වෙන්නේ ධාතුවල ගුණයි. තේනන් ධාතු වල ගුණ කියන්නේ මහා භූත. විඥානේ කොහෙද ඉන්නේ? හතරස් කොටුවේ. ඒ කියන්නේ මාතරස් කොටුව නම් කරන්නේ මොකද්ද කොහොමයි? මහා භූත. පඨවි ආපෝ තේජෝ වායුව. එහෙනම් දැන් විඥානේ ඔහොම මම මගේක වම වෙන් කරන විඥානේ කාලයක් මෝඩය වගේ වෙසක් මන කරොත් ඔය විඥාණයට මගේ වම කියලා වෙන් කරන්න දෙයක් ඉතුරු කරන්නේ නැහැ බුදුවා. තේරුණනේ? අර වර්තමාන ආරමුණේ සතිය දෙනකොට ඒක දිනු වෙනකොට ටික 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 ගිහින් විඥාණයට වෙන් කරගන්න ශක්තිය ඉතුරු වෙන්නේ මස් සැටලේ නෙමේ යටිපළු දෙකේ ධාතු ගුණයි. තේරුණනේ? ඒකට ධාතු ගුණ වෙන් වෙනකොට අන්න විඥාණයට දුක නැති තැන හම්බ වෙනවා. තේරුණා? දැන් ධාතු ගුණ නැති වෙනකොට මම නෑ. ධාතු ගුණ එනකොට මම නෑ. මස් ඇටලේ වම දකුණු තිනකොට නම මම වෙන. තේරුණා? ධාතු ගුණ මට අයිති නෑ. වම් කකුල මටයි. ඉස්සෙල්ල විඥානේ දැන් වම් කකුල වෙන් කරන්නේ පටන් ගන්නකොට. දකුණු කකුල වෙන් කරන්නේ. ඊට පස්සේ කාලයක් භවනා කරනකොට ඔබ එහෙම මාස් ඇටලි මොකක්ව වෙන් කරන්න එයාට ඉතුරු වෙන්නේ නැහැ එතන. බුදුහාමුදුරුවෝ දෙන මේ උපක්‍රම සීලී ක්‍රමී. එයාට වෙන් කරන්න ඉතුරු වෙන්නේ ධාතු ටිකක් විතරයි. ධාතු නෙමෙයි ධාතු ගුණ ටික. තේරෙනවනේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වල උෂ්ණ සීතල කම්පන චංචල වැගිරෙන ආදී ගුණ ටිකක් වෙන් කරන තත්ත්වයට හරවන. ඒක බහුල මෝඩයෝ වගේ කරන්න ඕනේ. පඬිතේ වෙලා බෑ. එතකොට ධාතු ගුණ වෙන් කරන තැනක ඒ කකුල අයිතිකාරී නැහැ. ඒ කියන්නේ මොකද තේරුම්? උපාදානිය නැහැ. තේරුම් ගන්න. එතකොට මේ වෙලාවේ එහෙනම් කාය ආයතනෙන් අනිකේව ගණන් ගන්නෑ නේද? දැන් කොන්දෙන් හැදෙන ඒවා ඔළුව, එකකින් එන අරමුණු නෙවෙයි මේ අපේ මූලිකත්වය දීලා තියෙන්නේ. කයින් තෝරගත්තේ එක කොටසකට. එතනින් හැදෙන අරමුණ හරහානේ එතකොට පංචස්කන්ධයේ නිර්මාණය. ඒ නිර්මාණය වෙන පංචස්කන්ධය තුල දැන් මොකද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලම බලන්න පළවෙනි එකට ගැලපෙනවද කියලා ඔය හාමුදුරුවන්ගේ කතාවට පළවෙනි උත්තරේ මොකද්ද දෙන්නේ? ස්පර්ශ ආයතනය ඇතිවීම. ඒ දෙකම දකින්න නම් ස්පර්ශය දකින්න ඕනේ. ස්පර්ශයේ අයිතිකාරය නැති වෙන්න ඕනේ. ඒක සිදු වෙන්නේ නැද්ද ධාතු ගුණ ප්‍රකට වෙනකොට? අන්න එතන එහෙනම් ඒ පළවෙනි එක ගැලපෙනවා. දෙවෙනි එක මොකද්ද? දැන් ඒ වෙලාවේ ඒ යටිපල්ලෙන් හදන්නේ පංචස්කන්ධයක් නෙවෙයිද? ඇයි කායික කායයෙන් හදන්නේ කාය ආයතනෙන් පංචස්කන්ධ හදන්නේ නැද්ද? හදනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා හදන එකෙන් තමයි යටිපතුල තේරෙන්නේ. තේරෙනවා නේද? අරමුණක් තේරෙන්නේ කායේ. ස්පර්ශයක් තේරෙන්නේ. දැන් එතෙන්දි හදන පංචස්කන්ධය මගේද? නෑ. ඒ ධාතු තේරෙන වෙලාවේ මගේ නෙමෙයි. වම් කකුල තේරෙන වෙලාවේ මගේ. තේරුණා නේද? දකුණු කකුල තේරෙන වෙලාවේ මගේ. ධාතු ගුණ තේරෙන වෙලාවේ මගේ නෙමෙයි. එහෙනම් දැන් දෙවෙනි එක හද එතනින් යටිපල්ලෙන් හදන පංචස්කන්ධය උපාදානේ නැති වෙලා නැද්ද එතන? උපාදානේ නැති වෙලා. තේරුණා නේද? ඊගාට තුන්වෙනි උත්තරේ මොකද්ද? දැන් පේන්නේ නැද්ද එතන අර උණුසුම් සීතල කම්පන චංචල වෙනස් වෙනවා නෙවෙයිද සතියට අහු වෙන්නේ? ඒ සතර මහා භූතයන්ගේ නියම ස්වභාවය නෙවෙයිද? එහෙනම් එතනත් දකින්නේ ඒකම නේද? හරි, ඊගාව. එහෙමනම් දැන් එතන ඒකින් හැදිවෙන සිත තුල ධම්ම ආත්ම වුණොත් ඉතුරුවක් වෙනවා. හුදු වර්තමාන අරමුණේ සතිය තියෙනවා කියන්නේ ධම්ම ආත්ම නොවේ අනාත්ම වෙනවා. එතකොට යංකින්චි සම්මුදේ ධම්මං සබ්බන්තා ඕකම නෙවෙයිද පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරේ අන්ත දෙක අතහැරිය තැන තියෙන ධම්ම යංකින්චි සම්මුදේ ධම්මං සබ්බන්තං නිරෝධ. ඕක නෙවෙයිද ඔය ඔතන බුදුහාමුදුරුවෝ පෙන්නනම ඒ. තේරුණා නේද? ඕකට ටියුෂන් ගිහිල්ලා බොරු කරලා රංගබාල අර අරතියේ යක්කු යහගෙන පූජා තියලා මොනවද කරන්නේ? ඒවා කරලා මිනිස්සු රවට්ටලා භූතිය වැහිලා දෙවියෙක් ජෝඩු දාලා තේරෙයි මහා බ්‍රහ්මයා පස්සේ ගිහිල්ලා ධර්මයේ විකෘති කරලා මැරලා යනවා. ඔන්න උපාසකම්මලාගේ VIP බෞද්ධකම. තේරෙන්නේ? ඔය නැහැදිච්ච කන්තික දරු පරම්පරාවට අදීලා මැරලේ. බුදුහාමුදුරේ ධර්මයේ විකෘති කර. මොකද සූත් බුදුහාමුදුරෝ ධර්ම කියන ධර්මයේ ඉගෙන ගන්න වර්තමානයේ ඉන්න ටයිකෝට් දාගත්තේ රහතන් වහන්සේලා කියන ඒවා ඉගෙන ගන්න. උන් පස්සේ යනවා. කපුව පස්සේ යනවා අට්ටඩි පස්සේ. එතන මල උන්ට දන් දීදී මහා විනාශකාරී සංස්කෘතිය බිහිවෙයි. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ සරලයි. ඒකයන මාර්ගයක් තියෙන්නේ. කාට වුණත් පුරුදු කරන්න පුළුවන්. දැනගෙන කරපුවාම ওই ටික විතරයි කරන්නේ. තේරුණා නේද? ඒක නිසා මෙතන අපිට විසඳ ගන්න තියෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝ මම මේ සහතික දෙනවා නෙමෙයි කොහෙන් හරි ඔය ධාතු ගුණ ප්‍රකට කරගන්න කාය අනුපස්සනාව හරහා. තේරුණා නේද? එතන ඉඳලා අපි ඇතුලේ ඉන්නේ පිටට වැටෙන්නේ නැති වෙයි. තේරුණා නේද? යන්නේ ගෙලින් මොකද අර ඔය කියන නගරේ මැදට යන පාරේ ඕන්නම් හැරු නැති මම. රස්තියාදු ගහලා හැරි. පණිවිඩය දෙන්නේ. තේරුණා නේද? එනිහින් දසුණ වුණත් විකාර හිත හිතා පරේෂණ කර කර කරොත් ඕක තමයි වෙන්නේ. කරන භාවනාවක් තමන්ට ඕන මතයක ගියොත් තමන්ගේ දෘෂ්ටි අනුව ගියොත් අර යන්න ඕනි ලක්ෂ්‍යයට අපි යන්නේ නෑ. තේරුණා නේද? විඥාණයට හඳුනගන්න බෑ සත්පුජ්‍යල භාවයේ නැති තැන. එහෙම හඳුනගත්තොත් ඒ හඳුනගත්තේ කෙනාට යෝගියාට ශ්‍රාවකයාට ඒ වෙලාව තේරෙන එකක් නෙමෙයි. තේරුණා නේද? ඒකේ ප්‍රතිඵලය වෙන්නේ එතන දැන් විඥාණය හඳුනනුනේ දුක නැති තැන. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දුක නැති තැනක් විඥාණය වෙන් කරන්න දක්ෂ වෙනවා කවදා හරි. එක මොහොතකට. ඊට පස්සේ ඒ පුජ්ජල භාවයේ හැම වෙලේම එතෙන්ට සේන්දු ගිරීමක් කරනවා. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට දුක නැහැ කියලා හිතෙනවා විපස්සනා භාවනා මධ්‍යස්ථානේ බණ අහන්න ආපුවා. එතකොට සේන්දු කරනවා. එතින්. ඒක මතය. සැබෑ දුක නැති තැන නෙමෙයි. තේරුණානේ? ඔය ඔය විදිහටම ඊට වැඩිය පහත් මට්ටමේ අරතියට වැටිලා දුක නැති තැන මිනිස්සුයෙකුට තේරෙන්න පුළුවා ක්ලබ් එක. තේරෙන ජිම් එක. එයා සේන්දු වෙන්නේ හැමදාම කොහෙද? ඔයගොල්ලෝ මෙහෙට එනවා වගේ ඉතින්. එයාට තේරෙන්නේ එතන දුක නැහැ. තේරුණානේ? දැන් බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට බුදුහාමුදුරගේ ශ්‍රාවකයේ බුදුහාමුදුරෝ පෙන්වන ධර්මයේ වඩලා මේ කෘත්‍ය කරලා බුදුහාමුදුරෝ අවබෝධ කරගත්තේ දුක නැති තැන ඒ ශ්‍රාවකයාගේ විඥාණය වෙන් කරගත්තේ දවසේ ඉඳලා ඒ ශ්‍රාවකයා ටික ටික ඇදෙන්නේ දෙන්නයි. තේරුණානේ? ඒක නිසා මෙන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ඔය සක්මන් භාවනාව හෝ ඔය කයේ ධාතු ගැන අවධානයෙන් ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් එයාට මොකද මෙහෙම වෙන්නේ හැම මොහොත ටික ටික වැඩි වෙලා ජීවිතේ වැඩි වෙලා ධාතු ගුණ තේරෙන්න පටන් ගන්නෙ ඇයි ඈ දැන් ඉස්තර භවනා කරලා අමාරුවෙන් ගත්ත එක දැන් ටික ටික ගෙදර වැඩවලදී තෙන්නේ ඇයි කවුද ඒකට ගේන්නේ විඥාණය දන්නවා දුක නැති තැන තේනවනි මොහොතේ මොහොතේ හිස්සෙන ඉඳ තියෙන නිදහස් වෙන විවේක වෙන හැම තැනදීම දෙන්න ගන්න. ඕක තමන් කරන එකක් නෙමෙයි, નિરાයාසයෙන් ඉන්නේ. තේනවනි. ඉතින් දුක නැති තැන හඳුනගත්තෝ එතෙන්ට එක් කියනෝ නික හැමදා. තේනවනි. දුක අනික් හැම තැනම දුක හිඳයි එතෙන්ට ගෙනියන්න. නෑ යා බනහයි. ඇයි ඔයගොල්ලෝ ඉස්සර බන අහනවා කට අරගෙන තාලෙට සාදු ගිය කියා. දැන් බන අහන්න දෙනවද එහෙම තාලෙට සාදු ගිය කියා. ඔය ධාතු ගුණ තේරෙන්න පටන් ගත්තා. නෑ බනට වැඩි දෙයක් තියෙනවා දැනගනින් කියලා හැම වෙලෙම ගියේ. ඔය බන අහන බොරුවක් ඔය බන අහලා දුක නෑ කියන්නේ බොරු කියලා. දැන් අර පරණ ගුරුද්දට බොරුවට බණ. මොකද කරන්නේ ඇතුලේ? මනහන වෙලාවේ මැද ඉඩක් තියද එතන දුම නැති දැන ගෙනියන්න. මේක උත්සාහයක් ගන්න. දැන් බෝධි පූජාවක් කියන්නේ යන්නකොත් කාලයට සාදු කීියා මොකද වෙන්නේ බලන්න. පූජාව ඇතුලේ ඉන්නේ කවුද? බෝධිහාව ඇතුළට රින්ගන්නේ කවුද? දුක නැති තැන. තේරුණානේ? එහෙනම් දැන් ජීවිතේ මොනවා කරන්න දියම් මොකද වෙන්නේ? චිත්‍රපටි බලන්න කියන්නේ. වැඩියෙන් රින්ගන. බලන්නකොට එළි නාට්‍ය. තේරුණානේ? නැ දෙලිනාට්‍ය බැලුවමත් දුක නෑනේ, සැපයිනේ. ඒ කියන්නේ කාමය. කාමයේ හින්දා විඳීමේ සැපනේ. ඒක එක එක එතන සතුටක් තියෙනවා. දුක නැති තැන තියෙන සතුට. කාමයේ හින්දා සතුටක් තියෙනවා. තේරෙනවා නේද? දැන් ඔයගොල්ලෝ කුසල කාමයෙන් හෝ අකුසල කාමයෙන් යන්නක බලන්න සතුට හොයාගෙන මොකද කරන්නේ කියලා. දෙනවද කියලා ඒ විදිහට විඳින්න දෙන්නේ. තේරෙනවානේ මතක් කරලා දෙන ඔතන නෙවෙයි. සැප තියෙන්නේ මෙතනයි. තේරෙනවානේ? එහෙම එහෙම මේක ඇඟට ජීර්ණ වෙවි. මේ සංසාර ගමනම විනාශ කරනවා. මේ සංසාර ගමන විනාශ කරන්නේ බුදුහාමුදුරුවෝ කියා දෙන මාර්ගයේ තියෙන්නේ. නැත්නම් අලුත් සංසාරයක් හදන්න නෙවෙයිනේ. තේරෙනවානේ? ඉතින් ඕක තමයි ඔය කියන මාර්ගය බලන්න. ඒක තමයි මේ කියන සූත්‍රේ නුපෙන්නන්නේ මෙන්න මෙතන ඉඳලයි මේ වැඩේ පටන් ගන්න. තේරෙනවා නේද? ඒ ශ්‍රාවකයාගේ විඥාණයට බුදුහාමුදුරන්ගේ හරි පණිවිඩය ලබා දුන්නේ හැටි ඉඳලා පටන් ගන්නවා. එතන ඉඳලා ආශ්‍රවය ෂේ වෙන්න පටන් ගන්නවා. තේරෙනවා නේද? එතකොට තව තව මේ පැත්තේ යෝනිසෝ මනසිකාරයේ බලය වැඩි වෙනවා ටික ටික ටික. අයෝනිසෝ මනසිකාරයේ බලය අඩු වෙනවා. කවදා හරි සම්පූර්ණ යෝනිසෝ මනසිකාරයට සම්පූර්ණ බලතල ගියාම අයෝනිසෝ මනසිකාරයේ බලය ශූන්‍ය වුණ දවසට බුදුහාමුදුරුවෝ කියන දුක සම්පූර්ණයෙන් නැති තැන යාට උරුම වෙනවා. තේරෙනවද? ඒක සංසාර විමුක්තිය වෙනවා. ඉතින් හැමදෙනාට මේ සංසාර විමුක්තිය දුක නැති තැන මේ ජීවිතය තුලදීම ලබා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා. මේ සිදු කරගත් අවසීලම් කුසල් ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා, අනුමෝදන් කරමි කියලා සාදුකාරයකින් පින් අනුමෝදන් කරවන්න. ඒකම මේ පරලෝකියා වූ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිතේ සාර්ථක කරගනිවා. අවසානයේදී බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණ සාන්තිය අත්පත් කරගනිවා කියලා සාදුකාරයකින් පින් අනුමෝදන් කරවන්න. අද දවසේ මේ විදිහට මේ පින්කම් සිදු කර ගැනීමට විශාල පිරිසකගේ සහයෝගය ලැබිලා තිනවා. විශේෂයෙන්ම මෙහි වැඩවාසය කරන විහාරාධිපති ආමඳුරන් වහන්සේ, කාක්ෂපල කොහාමඳුරන් වහන්සේ, ඒ වගේම අනිකුත් ආමඳුරන් වහන්සේලා, ඒ වගේම මේ විපස්සනා භාවනා සමිතියේ විදුරු මහත්මයා ඇතුළු මේ නිලධාරී මණ්ඩලය නොඑක ආකාරයෙන් දානමාන ආදී දේවල් වලින් සංග්‍රහ කරපු දායක දායිකාවන්, ඒවා සකස්කරන කටයුතු කරපු ඒ කාර්ය මණ්ඩලය සෑම දිනාටම, අපි සෑම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ කුසල් 100 හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. පන්සිල් සමාදන් වෙන පින්වතුන් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.